ආර්ථික විමර්ශන අපි අද දවසේදී ආරම්භ කරන්නේ තවත් සුවිශේෂී වුණු කතාබහක් සමගින්. ඇත්තම මේක දැන් සතියකට විතර කලින් අපිට ආරංචි වුණු කතාබහක්. නමුත් තාම මෙහි උණුසුම අපෙන් පහව ගිහිල්ලා නැහැ. ඒ තමයි රිසර්ව් බැංකුවේ ඉන්ට්‍රස්ට් රේට් එක. අපි සිංහලෙන් කියනවා නම් මධ්‍යම බැංකුවේ පොලි අනුපාතිකය තවදුරටත් අඩු කරන ලැබුවා. විශේෂිත වූ සලකුණක් විදිහට මේක සලකනවා. එදා මෙදා තුර ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුවක් විසින් ප්‍රකාශයට පත් කරන ලද අවම ඉන්ට්‍රස්ට් රේට් එක පොලි අනුපාතිකයේ විදිහට මේක සැලකෙනවා. දැන් 1.5ක පොලි අනුපාතිකයක් දක්වා මේක අවම මට්ටමකට අරගෙන ඇවිල්ලා තියෙනවා. මේකේ තියෙන පරමාර්ථ සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාව විදිහට අපිට තියෙන වාසිය අවාසි කතා බහ කරමු. අපි වඩාත් උනන්දුවක් දක්වන ශේෂ්ත්‍රත් එක්ක ගලපාගෙන සුපුරුදු විදිහට සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්න මෙල්බර්න්හි ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා නීති පීඨයේ කථිකාචාර්ය ආර්ථික විශ්ලේෂක ආචාර්ය චන්දන හිවිගේ මහතා. අයබෝන් චන්දන.
ආයුබෝවන් දිල්රුක්ෂි.
දැන් අපි එහෙමනම් ටික දවසකට පස්සේ හමු වෙනවා පහු සැරයක් කතා බහ කරන්න තවත් උණුසුම් කාරණාවක් සම්බන්ධයෙන්.
ඔව්, පොලි අනුපාතය ගොඩක් කාලවලට මේ ගිනි පොලිය ගැන කතා වුණාට දැන් නම් හීතල පොලියක්.
ගිනි පොලි වලින් පොඩ්ඩක් බැහැර වෙලා මේ හීතල පොලි චන්දන අලුත් වචනයකුත් හඳුල්ලා දුන්නා. හීතල පොලි මේ තරම් ඇයි අඩු මට්ටමකට ගෙනාවේ කියන කාරණාව අපි ටිකක් සලකලා බලමු චන්දන. ඇත්තටම ඇයි මේ රිසර්ව් බැංක එක මෙච්චර අවම මට්ටමකට ගෙනාවේ? මොකක්ද මේකේ පරමාර්ථය වෙන්නට පුළුවන්?
ඔව් දිරුක්ෂි, අපි කෙටියෙන් සලකා බලමු. මේ මහ බැංකුවේ පොලි අනුපාතය, මධ්‍යම බැංකුවේ පොලි අනුපාතය කියන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන උපකරණයක් දිරුක්ෂි. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මධ්‍යම බැංකුවට තියෙන ප්‍රධාන උපකරණයක් තමයි ඒගොල්ලෝ මේ වාණිජ බැංකුවලට පැය 24ක් ඇතුළත දෙන කෙටිකාලීන ණයවලට අය කරන පොලි අනුපාතය තමයි මේ රිසර්ව් බැංක් ඉන්ට්‍රස්ට් රේට් එක කියන්නේ. එතකොට ඒ මත තමයි මුළු රටේම සමස්ත අනෙකුත් පොලි අනුපාත තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ඒ වාණිජ බැංකුව කරන්නේ පොලි අනුපාතයට ලබා ගන්න ණයවලට තව ලාභයක් එකතු කරලා අපිට අපි ණයක් ගන්නකොට ඒගොල්ලෝ තීරණය කරනවා ඒගොල්ලන්ගේ පොලි අනුපාතය. ඔය විදිහට තමයි රටේ පොලි අනුපාත නිර්ණය වෙන්නේ මේ මහ බැංකු පොලි අනුපාතයෙන්. එතකොට මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන උපකරණයක් විදිහට මහ බැංකුව බලාපොරොත්තු වෙනවා උද්දමනය පාලනය කරන්න. දැන් රිසර්ව් බැංක එක සාමාන්‍ය විදිහට නිර්ණායකයක් විදිහට තියාගන්නවා දිරුක්ෂි රටේ උද්දමන අනුපාතය සමස්ත මිල මට්ටමනේ. උද්දමනය කියන්නේ සමස්ත මිල මට්ටම උද්දමන අනුපාතය 2-3 අතර තියාගන්න තමයි ඒගොල්ලෝ සියලුම වෙර දරන්නේ. ඉතින් උද්දමනයයි පොලි අනුපාතය එකට සමානව ක්‍රියාත්මක වෙනවා.
එතකොට චන්දන මේ අතුරු ප්‍රශ්නයක්. ඇයි මේ චන්දන සඳහන් කළේ මේ උද්දමනයේ 2-3 අතර මට්ටමක පවත්වා ගන්න රජය උත්සාහ කරනවා කියලා? මොකක්ද ඒකේ පරමාර්ථය වෙන්නත් පුළුවන් වෙන්නේ?
ඔව් දිරුක්ෂි, දැන් උද්දමනය කියන්නේ අපි වෙනම සාකච්ඡා කරමු දවසක උද්දමනය ගැන. උද්දමනය ඒක දෙපැත්තක වෙන ආයුධයක්. ඒක ගොඩාක් වැඩි වුණත් හොඳ නැහැ, ගොඩාක් අඩුම වුණත් හොඳ නැහැ. දැන් ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ උද්දමනය ගොඩාක් වැඩි වෙන තත්ත්වයක් නෙමෙයි. උද්දමන මිල මට්ටම් මෑත වකවානුවේ මේ ඒගොල්ලෝ හිතනට වඩා අඩු වුණා. ඒ කියන්නේ 2%ට වඩා මිල මට්ටම අඩු වුණා. එතකොට උද්දමනය කියන්නේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගන්නකොට සාමාන්‍ය උද්දමනයක් තියෙනව රටක. එතකොට උද්දමනය ගොඩාක් අඩු වෙනකොට, ඒ කියන්නේ උද්දමනය අනිත් පැත්තනේ මේ අවදමනේ, ඒ කියන්නේ රටේ භාණ්ඩ හා සේවා වල මිල මට්ටම් හුඟක් පහතට යනවා. එතකොට වෙන්නේ මේ ව්‍යාපාර කරන අය උත්සුක වෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ ව්‍යාපාර වල යෙදෙන්න. මොකද මිල මට්ටම් අඩු නිසා. එතකොට මිල මට්ටනොත් යම් කිසි ප්‍රමාණයක තියාගන්නවා. ඒ තමයි උද්දමනය. එතකොට උද්දමනයයි පොලි අනුපාතය අතර සම්බන්ධයක් තියෙනවා. එතකොට උද්දමනය අඩු වීම තමයි ප්‍රධානම හේතුව මේ අවස්ථාවේදී මේ 1.75 ඉඳන් 1.5ට මහ බැංකුව පොලි අනුපාතය අඩු කිරීම. එතකොට තව හේතුවක් තියෙනවා දිරුක්ෂි. අපේ දැන් ලෝක පොලි අනුපාතය බලන්න ඕනනේ. ඕස්ට්‍රේලියාව තවමත් අනෙකුත් දියුණු ධනවාදී රටවල් වල පොලි අනුපාතත් එක්ක බලනකොට තාමත් වැඩි දිරුක්ෂි. සමහර දියුණු රටවල් වල 1%, ජපානේ එහෙමනම් නෙගටිව් ඉන්ට්‍රස්ට් රේට් එකක් නේ තිබ්බේ පහුගිය කාලේ, 0% තිබ්බ ඉන්ට්‍රස්ට් රේට් එක. එතකොට ඒවත් එක්ක බලනකොට ඕස්ට්‍රේලියාවේ ඉන්ට්‍රස්ට් රේට් එක තවත් වැඩි. එතකොට ඉන්ට්‍රස්ට් රේට් එක මත ලෝකයේ විනිමය යහට මෙහාට මාරු වෙනවා දිරුක්ෂි. කියන්නේ දැන් අපේ වැඩිපුර ඉන්ට්‍රස්ට් රේට් එකක් තියෙනකොට පිටරට ආයෝජකයෝ ඒගොල්ලන්ගේ සල්ලි ගේන ඕස්ට්‍රේලියාවට. එතකොට මේ විනිමය අනුපාතත් බලපානවා දිරුක්ෂි මේ පොලි අනුපාත මත. ඒ නිසා පොලි අනුපාතය කියන එක මේක මේ මහා ජාලයක් වගේ බැඳිලා තියෙනවා කාරණා කීපයක් එක්ක. එතකොට ඒවා ප්‍රශස්ත මට්ටමකට ගේන්න තමයි දිරුක්ෂි මේ පොලි අනුපාතය අඩු කරලා තියෙන්නේ මහ බැංකු විසින්.
ඔව්, දැන් අපි එහෙමනම් සලකලා බලමු මේ සියලුම ක්‍රියාමාර්ගවල අවසාන ප්‍රතිඵලය. ඒ කියන්නේ රටේ යහවාදී ආර්ථික හැසිරීමක් පවත්වා ගන්නට කොහොමද මේ මධ්‍යම බැංකුවේ පොලි අනුපාතිකය 1.75 සිට තවත් 0.25කින් පල්ලෙහාට අරන් ඇවිල්ලා 1.5ක් දක්වා අරගෙනීමේ ක්‍රියාදාමයේ ප්‍රතිඵල විදිහට අපිට කතා බහ කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඇත්තටම මේ ක්‍රියාදාමයේ යහවාදී ආර්ථික හැසිරීමට කොයි වගේ බලපාවිද චන්දන?
ඔව් දිලොක්සි, පොලි අනුපාතය අඩු කරන්න කියලානේ හැම ව්‍යාපාරිකයෙක්ම කියන්නේ. එතකොට පොලි අනුපාතය අඩුවීම සාමාන්‍ය වෙලාවේදී හොඳ ආර්ථික නිර්ණායකයක් වෙනවා. නමුත් මේ අවස්ථාවේදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක අඩු කළා තියෙන්නේ ආර්ථික වර්ධනය වැඩි කරගන්න. මොකද අපි දන්නවා ලෝක ආර්ථික අවපාතයක් මේ දවස්වල තියෙනවා. රටවල් ගොඩක් ස්ට්‍රගල් කරනවා, බොහොම අමාරුවෙන් තමයි ආර්ථිකය ගෙනියන්නේ. එතකොට බ්‍රෙක්සිට් එකත් ආවා, තව ලෝක ආර්ථිකයේ අවපාතයක් හමුවේ තමයි ඒකත් ආවේ. එතකොට ඕස්ට්‍රේලියාවත් මයිනින් බූම් එකෙන් එහාට ගිහිල්ලා දැන් ඉතින් වෙරදරනවා අනිකුත් අංශ දියුණු කරන්න. ඒ අවස්ථාවේදී මේ පොලි අනුපාතය අඩු කිරීම හොඳ තත්ත්වයක් වෙනවා. මොකද ව්‍යාපාර උත්සුක වෙනවා ණය ගන්න. එතකොට ඒගොල්ලෝ වැඩිපුර ණය අරගෙන වැඩිපුර ව්‍යාපාර ආයෝජනයට යොමු වෙලා ඒගොල්ලන්ගේ ව්‍යාපාර වර්ධනය කරගන්න. එතකොට ඒගොල්ලන්ගේ ලාභ වැඩි වෙනවා. ඒගොල්ලන්ගේ ලාභ වැඩි වුණාම ඉතින් වැඩිපුර ශ්‍රම හමුදාවෙන් ඒගොල්ලෝ හය කරනවා, ඒගොල්ලන් ජොබ් ක්‍රියේට් කරනවා. එතකොට රටේ ජොබ් තත්ත්වය, එම්ප්ලොයිමන්ට් තත්ත්වය හොඳ තත්ත්වයකට ඇහැරෙනවා. අනිකුත් පැත්ත තමයි මේ අපි දැන් නිවාස නැහැ කරන් තියෙනවා නම් දිල්රුක්ෂි පාරිභෝගිකය විදිහට. එතකොට අපේ මේ ණය පිරිවැය අඩු වෙනවා. කියන්නේ අපේ පොලි අනුපාතය අඩු වුණාම මාසෙකට අපිට ගෙවන ගාණ අඩු වෙනවනේ. ඒක ඔක්කොම එකතු කරපුවාම රටේ පාරිභෝගිකයන්ගේ වියදම් කළ හැකි ආදායම තියෙනවනේ. ඒකට කියනවා ඩිස්පෝසබල් ඉන්කම් කියලා දිරුක්ෂි. එතකොට වියදම් කළ හැකි ආදායම වැඩි වුණාම ඒගොල්ලෝ වැඩිපුර ඒ වියදම් කරපුවාම ඉල්ලුම වැඩි වෙනවා රටේ සමස්ත වශයෙන්. එතකොට මේ සමස්ත ඉල්ලුම වැඩි වුණාම ආර්ථික වර්ධන වේගය වැඩි වෙනවා දිරුක්ෂි. ඒ නිසා තමයි ඔය පොලි අනුපාතය අඩු කිරීමේ හුඟක් විදිහට කතා කරන්නේ මේක වාසියක් කියලා දිරුක්ෂි. මේකෙන් තව එකක් වෙනවා දිරුක්ෂි. මේ පොලි අනුපාතය අඩු වුණාම ඉතින් නිවාස මිල වැඩි වෙනවනේ. හැමෝම බලනවා ආයෝජනය කරලා වැඩිපුර ප්‍රතිලාභ ලබන දිරුක්ෂි. එතකොට නිවාසවල ආයෝජනය කිරීම තමයි හොඳම ආයෝජනය වෙන්නේ. එතකොට නිවාස ඉල්ලුම වැඩි වෙනවා. එතකොට නිවාසවලට මේ මිල දී ගන්න තව ණය ඉල්ලුම් කරනවා. ඒ වගේම ඔගේ අනිත් පැත්ත තමයි දිරුක්ෂි. දැන් අපි ඉතින් පෙන්ෂන් අරගෙන මේ යම් කිසි මුදලක් එකතු කරගෙන මේ පොලියෙන් ජීවත් වෙන්න ඉතින් ඉන්නවනම් මේක නරක ආරංචියද ලොකි. මොකද අපේ මුදල් බැංකුවක තැන්පත් කළා. ඒ තැන්පත් මුදලෙන් යම් කිසි පොලියක් ලබා ගන්න ජීවත් වෙන්න ඉන්නවනම් ඒ පොලි අනුපාතය අඩු වෙනවද ලොකි? ඉතින් ඒ අවාසියත් සිද්ධ වෙනවද ලොකි? ඒ වගේම ඉතින් නිරන්තරයෙන්ම දිගින් දිගටම පොලි අනුපාත අඩු කරගෙන යනකොටත් හොයලා බලනවා කෙනෙක් මේක සූක්ෂ මනා ආර්ථික කළමනාකරණයෙන් ඇතිවෙච්ච පොලි අනුපාතය අඩු කිරීමද එහෙම නැත්නම් මහා ආර්ථික අවපාතයකින් බේරෙන්න මේ ඩෙස්පරේට්ලි කරන වැඩක්ද කියලා. එතකොට දැන් මේ අවස්ථාවේදී නම් ආර්ථිකය පණගන්නන්ට, මිනිස්සුන්ව දිරිගන්නන්ට, ආයෝජනයන් වර්ධනය කරවන්නට තමයි පොලි අනුපාතය අඩු කළ තියෙන දිරුක්ෂි.
හොඳයි, දැන් ඔය චන්දනගේ විග්‍රහ කිරීමේදී කීප වතාවක්ම සඳහන් වුණා මේ නිවාස සහ දේපළ පිළිබඳව. අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාව ඔස්ට්‍රේලියාව තුළ ස්ථාපනය වෙමින් පවතින ප්‍රජාවක් නිසා ඇත්තටම මේ නිවාස සහ දේපළ ක්ෂේත්‍රය අපේ ප්‍රජාවට මහත් උනන්දුවක් ගෙන දෙන ක්ෂේත්‍රයක්. ඒ වගේම කුඩා මේ ව්‍යාපාර ක්ෂේත්‍රය. මේ ක්ෂේත්‍රයේත් බොහෝ ශ්‍රී ලාංකිකයන් නියැලී සිටිනවා. එනිසා මම ඇත්තටම කැමති චන්දන මේ ප්‍රතිඵලය ශ්‍රී ලාංකිකයින්ට වඩාත් සමීප ක්ෂේත්‍ර දෙකකට අලලා ඊළඟට කතා බහ කරන්න. දැන් මධ්‍යම බැංකුව විසින් අරගත්ත මේ පොලි අනුපාතිකය අඩු කිරීමේ ක්‍රියාමාර්ගය නිවාස සහ ආයෝජනවලට, එතකොට කුඩා පරිමාණවලට කොයි ආකාරයකින් බලපාවිද?
ඔව් දිලුක්ෂි, නිවාස කිව්වහම අපි නිවාස පාරිභෝගිකය කියලා වෙන් කරගන්න ඕන. ඒ වගේම නිවාස ආයෝජකය කියලා වෙන් කරගන්නත් ඕන. සමහර අය නිවාස පරිභෝජනය කරන ගමන් ආයෝජනෙත් කරනවා. ඒ කියන්නේ ගෙවල් දෙකක් තියෙනවනේ, එකක් ඉන්න ගේ, තව එකක් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි තියෙනවනේ හැමෝටම දිලුක්ෂි. එතකොට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි තියෙන අයට තවත් හිතෙන්න පුළුවන් ඉස්සරහට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගන්න. මොකද පොලි අනුපාතය අඩුයිනේ. කෙනෙක් තමන්ගේ නිවාසයට කියලා ණයක් කරන් තියෙනවා නම් පොලි අනුපාතය ගෙවන ප්‍රමාණයට අඩු වෙනවා. එතකොට ඒකෙන් වෙන්නේ ඉක්මනට ණය ගෙවිලා ඉවර වෙලා තමන්ගේ ණය ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒකෙන් තමන්ගේ පෞද්ගලික ආර්ථිකයට යම්කිසි වාසියක් ඇති වෙනවා. ඒ කියන්නේ සහනයක් ඇති වෙනවා. තමන්ට වියදම් කළ හැකි ආදායම වැඩි වෙනවා. ඒක අපි කියන්නේ ඉංග්‍රීසියෙන් ඉන්ඩිවිජුවල් ඩිස්පෝසබල් ඉන්කම් කියලා. වියදම් කළ හැකි ආදායම වැඩි වෙනකොට අපිට බඩු භාණ්ඩ වැඩිම මිලදී ගන්න පුළුවන්. ඒ වගේම එතකොට සමස්ත රටේ ජීවන තත්ත්වය වැඩි වෙනවා. එතකොට අපිට ඒ පැත්තෙන් වාසියක් ඇති වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා නම් අපි ව්‍යාපාර ආරම්භ කරන්න. ඒ වගේම අපි දැන් දැනට කරන ව්‍යාපාරයට ණය අරන් තියෙනවා නම් දිල් රුක්ෂි, මේ අවස්ථාවේදී අපි ණයවාරික අඩු වෙනවා දිරුක්ෂ. එතකොට අපේ ව්‍යාපාරයේ පිරිවැය, ඒ කියන්නේ අපිට අපි එකට කියන්නේ cost of capital කියලානේ. අපි දැන් ණයක් කරන් ව්‍යාපාරයක් කරනවා නම් අපේ ප්‍රධාන වියදමක් වෙනවා බැංකුවට ගෙවන ණයවාරිකයේ ඒකට පොලියයි. එතකොට පොලිය අඩු වෙනකොට දිරුක්ෂ අපේ ව්‍යාපාරයේ වියදම් අඩු වෙනවා. වියදම් අඩු වෙනකොට ලාභ වැඩි වෙනවා. එතකොට ලාභ ප්‍රතිශතය වැඩි වෙනවා.
හොඳයි. දැන් එතකොට ඊළඟ කාරණාව තමයි මේකත් මාධ්‍ය මගින් බොහෝ සෙයින් විවාදයට ලක්වුණු කාරණාවක්. දැන් මධ්‍යම බැංකුවේ මේ පොලි අනුපාතය කියලා කියන්නේ මධ්‍යම බැංකුව විසින් ඔස්ට්‍රේලියාවේ අනිකුත් වාණිජ බැංකුවලට ලබා දෙන ණයවලට දෙන පොලි අනුපාතයනේ. මේ පිළිබඳව අපි මේ විශේෂාංග යටතේත් මීට කලින් කතා බහ කළා. එතකොට මේ මධ්‍යම බැංකුවෙන් ඔස්ට්‍රේලියාවේ තියෙන අනිකුත් වාණිජ බැංකුවලට ලබා දෙන ණය සඳහා ලබා දෙන පොලි අනුපාතිකයේ 1.5% වෙනකන් අඩු කළා නම් එහි ප්‍රතිලාභය ඒ වාණිජ බැංකුවලින් ණය ලබා ගන්නා වූ පාරිභෝගිකයන්ටත් ලැබිය යුතුයි කියන තර්කය මධ්‍යම බැංකුව අරගෙන ආවා. මොකද ඔවුන් හොයාගත්තා විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර, වෙස්පැක්, කොමන්වෙල්ත්, ANZ, NAB කියන බැංකු හතරෙන් මේක සාධාරණ විදිහට පාරිභෝගික ජනතාවට ලබා දීලා නැහැ මේ මාසිය කියන කාරණාව. මේ සම්බන්ධව අපි ටිකක් අවධානය යොමු කරමු චන්දන. අපිට හෙනවා මේ සම්බන්ධව රෝයල් කොමිෂන් එකක් පවා රාජකීය කොමිසමක් පවා පිහිටවන්නට යනවා මේවා පිළිබඳව හොයා බලන්නට, මේ බැංකු පද්ධතිය පිළිබඳව හොයා බලන්නට. ඇයි මේ මූල්‍ය බැංකු මෙවැනි වූ ක්‍රියාමාර්ගයක් කරන් තියෙන්නේ?
මේක බොහොම රසවත් දිලෘක්ෂ. අපි මං හිතන්නේ වෙනම වෙලාවක් දාගන්න ඕනේ මේක කතා කරන්න. මේ නමුත් අපි කෙටියෙන් බැලුවොත් එහෙම ඡන්දෙත් පහුවෙච්ච ගමම වගේ මහා ආන්දෝලනයක් මේකට ආවා. මේ 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 මැල්කම් ටර්න්බුල් මහත්තයාට පවා කතා නොකර ඉන්න බැරිවුලා. අන්තිමට කිව්වා මේ පාර්ලිමේන්තු කොමිටි එකට මේ බැංකු අවසරක් පාසා ඉදිරිපත් කරන්න ඕනේ, ඇයි පොලි අනුපාතය මේ විදිහට අඩු කරන්නේ නැත්තේ කියලා. එතකොට දිලෘක්ෂ ඇයි කියලා මේක බැලුවොත් එහෙම දෙපැත්තෙම තර්ක තියෙනවා. දැන් බැංකුවල CEOs ටික කියනවා අපේ ආයෝජකයෝ ගැනත් බලන්න ඕන. ඒගොල්ලන්ගේ ආයෝජකයෝ කියන්නේ ෂෙයාස් ගත්තා ඉන්නවනේ ඒ බැංකුවේ ආයෝජකයෝ. එතකොට දැන් දිරුක්ෂ අපි උදාහරණයක් ගත්තාම 1.75 ඉඳන් මහ බැංකුව අඩු කරන්නේ 1.5 දක්වා. එතකොට 0.25ක්නේ මේ අඩු කළා තියෙන්නේ. සමහර බැංකු මං එක බැංකුවක් කියුවා 100.013 ජනතාවට දුන්නේ. එතකොට එතනින් හරියටම භාගයක් වගේ ඒගොල්ලෝ දුන්නේ නැහැ නේද දිරුක්ෂ. එතකොට ජනතාවට සම්පූර්ණම මේ වාසිය පාස් කරේ නැහැ. ඒ වාසියෙන් භාගයක් ඒගොල්ලෝ ගාව තියාගත්තා. ඒගොල්ලන් ගන්න ණයවල මිල අඩුයි. ඒගොල්ලන් ගන්න ණයවල මිල අඩු වුණාම දිලෘක්ෂ ඒකෙන් ඒගොල්ලන්ගේ ලාභය වැඩි වෙනවනේ. ලාභේ මිලින ගණක් වැඩි වෙනවා. ඉතින් ඒ ලාභය බෙදලා දෙනවා ඒගොල්ලන්ගේ ආයෝජකයන්ට. එතකොට තමයි ෂෙයාර්ස් වලට ලැබෙන ප්‍රතිලාභ මේ ඒවා වැඩි වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ෂෙයාර් ප්‍රයිසස් වැඩි වෙලා, ඒගොල්ලන්ගේ තත්ත්වය හොඳ වෙලා, CEOගේ බෝනස් වැඩි වෙලා, ඉතින් ඕම මැනේජර්ස්ලාගේ බෝනස් වැඩිලා, ඉතින් බොහොම හුරා පාරක් දාලා දන්නේ ඉතින් මේ ලොකු කතාවක් යනවා. එතකොට ඒක මේ සමාජ සුභවාදී ඒ ආකල්ප ධාරණ අය කියනවා මේ බැංකු මේක සම්පූර්ණයෙන්ම ජනතාවට ඉදිරිපත් කරේ නැහැ. ඉදිරිපත් කරේ නැති එක ඒගොල්ලෝ කරන මහා අසාධාරණයක්. මේකට රජයත් වගේ කියන්න ඕන. එතකොට විපක්ෂය දැන් ඇවිල්ලා කියනවා අපි ඒකනේ කිව්වේ මේකට රොයල් කමිෂන් එකක් දාන්න ඕනේ කියලා. මේගොල්ලෝ මේ යහවාදීව මේගොල්ලන් කටයුතු කරන්නේ නැහැ. මේගොල්ලෝ ගොඩාක් අපචාර වැඩ කරලා තියෙනවා. ඒ නිසා ඒ තර්කෙත් වැඩි වෙලා තියෙනවා දිරුක්ෂි. නමුත් අනිත් පැත්තෙන් බලනකොට බැංකුව කියනවා ජනතාවට ණය ලබා දෙන්න අපි ලෝක වෙළඳපොළෙන්නුත් ණය ගන්නවා. මහ බැංකුවෙන් පමණක් විතරක් නෙමෙයි, ලෝක වෙළඳපොළේ ණය පිරිවැය වැඩි වෙලා තියෙනවා. ඉදිරියේදී ක්‍රෙඩිට් රේටින් එක අඩු වෙන්න පුළුවන්. එතකොට අපිට ණය පිරිවැය තවත් වැඩි වෙනවා. ඒ නිසා අනාගතයට සැලසුම් කිරීම උදෙසා අනාගතයේ එන බිය පහ කරගන්න අපි විචක්ෂණව ඒකෙන් භාගය ජනතාවට දුන්නේ කියලා. ඉතින් මේ තර්ක දෙපැත්තෙම කියනවා. නමුත් වැඩිපුර බලයේ තියෙන්නේ මේ බැංකු විසින් විශාල මේ විදියට මිනිසුන් සූරා කනවා කියන තර්කය දැන් ගොඩක් ඉහළට ඇවිල්ලා ඒකයි රොයල් කමිෂනයක් දාලා තියෙන්නේ.
ඔව් චන්දන, දැන් මේ මං මීළඟට මේ අපේ ජනතාවට තියෙන ප්‍රශ්නයක් ඉතාමත්ම කෙටියෙන් ඔබෙන් විමසන්නට කැමති. මම හිතන්නේ මේ අහගෙන ඉන්න අයටත් මේ අත්දැකීම ලැබිලා ඇති. දැන් ওই Big 4 banks තියෙනවානේ, NAB, Commonwealth, ANZ, Westpac කියන මේ බැංකු හතරෙන් ඔබ නිවාස නායක මෙලදී අරන් ඉන්නවා නම් මේ බැංකු හතරට පරිබාහිරව තවත් බැංකු තියෙනවනේ. ඒ බැංකු වලින් කතා කරලා මේ නිවාස ණයලාභීන්ට කියනවලු අපි මෙච්චර ඔෆර් එකක් දෙනවා ඕගොල්ලන්ට, ඕගොල්ලන්ගේ තියෙන නිවාස ණය අපිට හරවන්න කියලා. ප්‍රධාන බැංකු හතරෙන් මේ වාසිය ඕගොල්ලන්ට දෙන්නේ නැහැ. නමුත් අපි දෙන්න සූදානම්. ඒ නිසා ඕගොල්ලන්ගේ නිවාස ණය අපේ බැංකුවට හරවන්න කියලා. දැන් මේ වගේ අත්දැකීම් ලැබපු අයට චන්දරට මොකද දෙන්න පුළුවන් උපදෙස මේ කාලවකවානුවේදී?
ඔව් දිලෘක්ෂි, දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් ඇපල් ගන්න යනවා කියමුකෝ දිලෘක්ෂි. එක තැනක දිනන 3.50 කිලෝ එක, තව තැනක දිනන 2.50. තව තැනක තියෙනවා 1.50ට. අපි උපකල්පනය කරොත් ඇපල් ඔක්කොම සමානයි කියලා. අපි ඉතින් 1.50 තියෙන තැනට ගණ්ඩ යන්න එපා. නමුත් ඉතින් මේකට ෂොපින් කරන්න ඕනේ. එතකොට දැන් මැල්ගන් ටර්න්බුල් සහ අපේ මේ මූල්‍යමතිත් කියනවා දැන් මේ තමාගේ නිවාසනායේ මේ පොලි අනුපාතයට ෂොපින් යන්න. කොයි එක්කෙනාද අඩුවට දෙන්නේ? බාගෙන් කරන්න. ඉතින් එහෙම මේ යම්කිසි කතිකාවකට එන්න කියලා තමයි දැන් ආණ්ඩුවනුත් කියන්නේ. ඒ නිසා දිල්රුක්ෂි අපිට දැන් දෙන උපදෙස තමයි තමන්ගේ පොලි අනුපාතය වැඩි කියලා හිතෙනවා නම් අනිකුත් බැංකුවක් එක කතා කරලා කියන්න ඕන මෙහෙමයි මගේ දැන් නිවාසනායේ හිඟේ මේ මෙච්චර බැලන්ස් එකක් තියෙනවා මට මේ වගේ පොලි අනුපාතයක් දෙන්න පුළුවන්ද කියලා අපි කතා කරන්න ඕනේ. එහෙම කෙනෙක්ට කවුරු හරි බැංකුවකින් කතා කරලා තියෙනවනේ ඒගොල්ලන්ගේ අහන්න ඕන මොනවද ටර්ම්ස් මොනවද කන්ඩිෂන්ස් අපි දැන් ඉන්න කොන්ට්‍රැක්ට් එකේ තියෙන ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වල සමානව ඒගොල්ලෝ තව අඩුවෙන් පොලි අනුපාතය දෙනවනේ. ඉතින් තමන්ගේ ණය මාරු කරන්න පුළුවන් නම් දෙලුක්ෂි මාරු කරන එක තමයි හොඳම උපදේශය.
හොඳයි චන්දන, එහෙමනම් සූතිවන්ත වෙනවා. මම හිතන්නේ අවසාන කතාවත් අපේ ජනතාවට වඩාත් වැදගත් වේවි. ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය චන්දන හිමිගේ මහතා තමයි අද දවසේදීත් ආර්ථික විමර්ශන සඳහා අපිත් එක්ක සම්බන්ධ වුණේ. චන්දන බොහොම ස්තුතියි. එහෙමනම්
බොහොම ස්තුතියි දෙලුක්ෂි. අයිබෝ
අයිබෝ.